하늘 베다간 나우스타르 디비노나 비마산네테 파스네 에티남 베다간네테 안데긴 미아가세 이산다하이
අවසරයි අපි සමාජයේ ජීවත් වෙනකොට ඇතිවෙන ප්‍රශ්න නැත්නම් මුළුපාන අතකින් හිතට ලොකු බරක් කරගන්නේ නැතුව නැත්නම් ආවේගශීලී ගතියක් නැතුව ඉන්න උත්සාහ කළත් අපි වාඩිලා භාවනා කරනකොට ආවේගශීලී නොවන සිතුවිලි ගොඩාක් එනවා. ඒක නිසා මේ ආවේගයක් නැහැ. දෙයක් නැහැ. හැබැයි සිතුවිලි ඇවිල්ලාත් භාවනා කරගෙන යන්න දෙන්නේ නැහැ. අපි හිත එක්කගෙන යන පහට. ඒ වගේ දේවල් වලින් වලකින්න තව අපිට වැඩක් උපදෙස් දෙන්න පුළුවන්.
මේ ආවේග නිසා ආවේගශීලීව දිවීම එකක්, ආවේගශීලීව සිටීම, ආවේගශීලීව කතා කිරීම, ආවේගශීලීව ක්‍රියා කිරීම, ඒවා තමයි කර්ම. විපාක දෙන කර්ම. එතකොට ආවේගයක් නිසා ආවේගශීලීව සිටීමෙන්, කතා කිරීමෙන් සහ ක්‍රියා කිරීමෙන් කරන්නේ කර්ම රැස් කිරීම. ආවේග නැති තැනක එතන කර්මයක් විශේෂයෙන් අකුසල කර්මයක් වෙන්නේ නැහැ. පුරුද්දට හිත දුවනවා. මූලික වශයෙන්ම හිත දුවන්නේ පුරුද්දට. අනාදිමත් කාලයක් පුරා දුවන්නට පුරුදු හිතක් තමා තිබෙන්නේ. සයි හිතින් වෙනත් යමක් බලාපොරොත්තු වෙන්න බෑ. ඒ පුරුද්දට වන දෙයක් නිසා සිත දිවීම සිදුවන්නේ පුරුද්දට නිසාම ඒ වෙනස් කරන්න පුළුවන්. යමක් සිදු වෙන්නේ අපේම අතීත පුරුදු නිසා නම්, අප විසින්ම ඇති කරගත් අතීත පුරුදු නිසා නම්, එම පුරුදු අත්හරින්න පුළුවන්. අලුත් දේවල් පුරුදු වෙන්න පුළුවන්. දුවන්නට පුරුදුණු හිතක් එක්තැන් වන්නට පුහුණු කළ හැකි. ඒ තමා න්‍යාය. එහෙම නැත්නම් කවදාවත් කරගන්න බැහැ. හිතේ හැටි නම් දුවන එක කවදාවත් ඒ හැටි වෙනස් කරන්න බෑ. ඒ හිතේ හැටි නොවේයි. පුරුද්දක ප්‍රතිඵලයක්. එසේ මෙසේ පුරුද්දකත් නොවේයි. දිනක දෙකක මාසයක අවුරුද්දක පුරුද්දකුත් නොවේයි. අනාදිමත් කාලයක පුරුද්දක්. දීර්ඝ කාලීන පුරුද්දක්. කොපමණ දීර්ඝ කාලීන බැහැවීමක් වුවත් නිවැරදි තාක්ෂණය භාවිතා කළහොත් අත්හරින්න, වෙනස් කරන්න, නැති කරන්න, සංශෝධනය කරන්න පුළුවන්. ඒ සඳහායි සිහිය නැමැති තාක්ෂණය උපයෝගී කරගන්නේ. පුරුද්දට යමක් කරෙන්න හෝ කරන්න සිහියක් අවශ්‍ය නැහැ. සිහිය කොහෙත්ම අවශ්‍ය නැහැ යමක් පුරුද්දට කරන්න. පුරුදු වැඩි වෙන්න සිදුවන්නේ, පුරුද්දට කෙරෙන්න සිදුවන්නේ අසිහියට පත්වීමයි. පුද්ගලයා අසිහියට පත් වෙනවා. පුරුදු විසින් පාලනය කරනු ලබන කෙනෙකු බවට පත් වෙනවා. තමන් විසින් පුරුදු හසුරවන කෙනෙකු නොවේ, පුරුදු විසින් තමන්ව පාලනය කරන කෙනෙකු. ඒ ප්‍රතිඵල තමා අප කවුරුත් භුක්ති විඳින්නේ. ඒ එක් ප්‍රතිඵලයක් තමා විසිරෙන හිත, දුවන හිත. හිත අසරණයි, හිත අහිංසකයි. ඒ පුරුද්දෙන් හිතට දැන් ගැලවෙන්න බැරුවද? හිතට අවශ්‍යයි එක්තැන් වෙන්න. දිවීම වෙහෙස කරයි, දිවීම ආයාස කරයි, දිවීම සිතක් හෙම්බත් කරනවා, බලාපොරොත්තු කඩ කරනවා. මෙතෙක් දුවපු දිවිල්ලෙන් සිතට ලැබුණු දෙයක්වත් නැහැ. මිනිසාම සිතට අවශ්‍යයි මේ ආගන්තුක පුරුද්ද අතහැර තමා තුළම තැන්පත් වෙන්න. නමුත් සිතට තනිව මෙය කරගන්න බෑ. අප ඉදිරිපත් වුවහොත් මිස අප ඉදිරිපත් වී හිතට අතදී නැවත නැවත සිත රැගෙන ආ යුතුයි තමා වෙතට. මේ තමා භාවනා පුහුණුව. දුවන්නට උදව් අවශ්‍ය නැහැ. උදව්ව අවශ්‍ය වෙන්නේ ආපසු එන්න. අයාලේ ගිය සිත දන්නේ නෑ ආපහු එන පාර. එම නිසා මෙතනින් එතනට, එතනින් තවත් තැනකට වල්මත් වෙනවා. මේ වල්මත් වුණු සිතට, අතරමං වුණු සිතට, මං මුලා වූ සිතට අවශ්‍යයි මඟ පෙන්වීමක්, පාර කියා දීමක්. මහගෙදරට කැඳවාගෙන ඒමක් අවශ්‍යයි. භාවනාවෙන්, විශේෂයෙන් සමත භාවනාවෙන් කරන්නේ ඒ කාර්යයයි. හිතට අත දෙනවා. එන්න යමු ගෙදර. ආදරයෙන්, කරුණාවෙන් සහ ඉවසීමෙන් සිත කැඳවාගෙන එනවා යලි 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 තමා වෙතට. බැහැ කියන්නේ නැහැ සිත. සිත කවදාවත් බැහැ කියන්නේ නැහැ. අඬ ගැහුවාම එනවා. අඬ ගැසිය යුතුයි. අඬ ගැසුවේ නැත්නම් එන්නේ නැහැ. තේන්නේ නැත්නම් අපිට පාඩමක් උගන්වන්න නොවේ. සිත දන්නේ නැහැ තමන් සිටින්නේ කොහේද කියලා. තමන් සිටින්නේ නොසිටිය යුතු තැනක බව සිත දන්නේ. ඒ අප විසින් කියා දිය යුතු ලබන පාඩම. සිත දැනුවත් කිරීමයි භාවනාවෙන් කරන්නේ. ඔබ සිටින්නේ ඔබ සිටිය යුතු තැන නොවේයි. සිතට ආදරයෙන්, සිතට කරුණාවෙන් සිතට දයාවෙන් ඒ පණිවිඩය දෙන්න. ඔබ සිටින්නේ අන්සතු තැනක, ඔබට අයිති නැති තැනක. මේ පුහුණුවේ නැවත නැවත යෙදිය යුත්තේ එක්වතාවක් මදි, දෙවතාවක් මදි, නැවත නැවත. භාවනා පුහුණුව යනු මෙයයි. සිත එක තැනක තබා ගැනීම නොව විසිරෙන සිත කෙරෙහි කරුණාවෙන් සිත දැන් සිටින්නේ කොතැනකදැයි සිතට පෙන්වා දී සිත සිටිය යුතු තැනට කැඳවාගෙන එන. මේ බොහොම සතුටින් කළ හැකි දෙයක්. කෙවිතක් අරගෙන කුළුමීමෙකු දක්කනවා වගේ වැඩක් නොවේ. එබඳු චිත්‍රයක්, එබඳු අදහසක් ඇතිකර ගැනීමෙන් භාවනා කරන්න බෑ. මේ කුළුමීමෙකු හික්මෝනවා වගේ කෙවිතක් අරගෙන නෑ. කිසිම දෙයකට හදිසි වීම අවශ්‍ය නැහැ. ධුවන සිත දකින්න. ධුවන සිත නොදැක කළ හැකි භවනාවක් නැහැ. සිත ධුවනවා නම් සිත ධුවන බව දැනගන්න. එතම භාවනාවේ ආරම්භය. භාවනාවේ ආරම්භය ඒකාග්‍රතාව නොවේ. භාවනාවේ ආරම්භය සමාධියත් නොවේ. ධ්‍යානත් නොවේ. සමාපත්තීත් නොවේ. මාර්ගඵලත් නොවේ. ඒවා පසුවට, ඒව ගැන කරදර වෙන්න එපා, ලත වෙන්නත් එපා, හදිස්සි වෙන්නත් එපා. අමතක කර දමන තරමට හොඳයි. ආරම්භේ නම් දුවන හිතයි. එතනිනුයි පටන් ගත යුත්තේ මේ ගමන. ඉන්න තැනින්, අන් තැනකින් නොව ඉන්න තැනින්, සිටින තැනින්, මෙතැනින්. සිටින්නේ කොතැනද? දුවන හිත. එතනින් පටන් ගන්න. ඔහිත දුවනවා. ජීවිතයේ පළවෙනි වතාවට සිත දෙවීම පිළිබඳව තමන් දැනුවත් වෙනවා. මෙතෙක් කාලයක් දැනුවත් වුණේ නැහැ. සිතත් සමග දෙවුවා. සිත දිවුවා නොව සිතත් සමග දිවුවා. සිත යන යන තැනට අපට ගියා. සිතෙහි වලිගේ බවටයි පත්ව තිබුණේ අප. හැම දෙනාම සිතෙහි වලිගේ බවට පත්ව සිත යන යන තැනට දිවුවා. දැන් ඒ වෙනස්. දැන් හිත දුවනවා. නමුත් අප දුවන්නේ අප දන්නවා හිත දුවන බව. තවදුරටත් වලිගේ නොවේ. තවදුරටත් දුවන සිටෙහි වලිගේ බවට පත් වෙන්නේ දුවන බව දන්නා කෙනා. වලිගේ බවට පත් සිටි තැනැත්තා දැන් හිස බවට පත් වෙනවා. හිස බවට. දැන් හිස හරවනවා පහු නිවහනට, ගෙදරට. ඊට සිතට සිදු වෙනවා තමන් සමග ආපසු එන්න. මේ තමා ප්‍රතිහාරය. සිතෙහි වලිගේ වී සිත දුවන දුවන තැන්වලට දුවන්නට සිදු වුණු අපට වුණු හානිය, නස්පැත්තිය, විනාශ වුණු කාලය මෙතකයි ගණන් කරන්න බෑ. නමුත් දැන් සිහිය නිසා වලිගයට පුළුවන් ඔළුව බවට පත් වෙන්න. සිහිය තියෙන තැනක තවදුරටත් තමන් වලිගය නොවේයි. ඔළුව හිස තමන්ට පුළුවන් දිසා වෙනස් කරන්න, තමන්ට යා යුතු දිසාවට ඔළුව හරවන්න පුළුවන්. සිතපත් වෙනවා වලිගය බවට. මේට වඩා ප්‍රතිහාරයක් තිබෙනවාද? මේට වඩා ආශ්චර්යයක් තිබෙනවාද? තමන් සිතෙහි හිස බවට පත්ව ගෙදර එන්න. හුස්ම ළඟට එන්න. භාවනා අරමුණට එන්න. ඒ සිහිය තිබෙනතුරු සිත මෙතන සිටීවි. කිසියම් මොහොතක අපට අමතක වුවොත් අපෙහි තනතුර හිස බව ඒ අමතක වූ සැනින් නැවත අපපත් වෙනවා වලිගේ බවට. එසැනින් දැන් සිතට නෑ ඔළුවක්, හිසක් නෑ. හිසක් නැති නිසා ඒ මේ අත දුවනවා. දිසාවක් නෑ. මේ පුංචි වෙනසයි මෙතන සිදුවෙන්නේ. ඒ වෙනස අවබෝධ කරගන්න. වෙනස විය යුත්තේ අප තුළයි. හිතෙහි නොවේ. හිත වෙනස් කරන්න උත්සාහ ගන්න එපා. අප වෙනස් වෙමු. වලිගේ විදිහට දුවනවද? හිස බවට පත් පෙරලා එනවද? අපෙන්ම අපි අහමු. අප වෙනස් වන විට සිත නිතැතින්ම වෙනස් වෙනවා. ඒට කාලය ගත වෙනවා. කාලය දෙන්න. ඉවසීම අවශ්‍යයි. ඉවසන්න. සතුටු වෙන්න. සතුටු විය යුතු කාරණා එමටයි. ආවේගශීලීව දැන් කටයුතු කරන්නේ. එම නිසා පාප කර්ම, අකුසල කර්ම කෙරෙන්නේ. ඒ ගැන සතුටු වෙන්න. එමෙන්ම තවම හිත දුවනවා. නමුත් තත්ත්වය වෙනස්. අවශ්‍ය ඕනෑම වෙලාවක හිත නැවත මෙතනට ගෙනෙන්නට පුළුවන්. බැරි නෑ. පුළුවන්. හිත දුවයි. ඒ ගැටලුවක් නෑ. අපට පුළුවන් නම් නැවත රැගෙන එන්න. ඒ ගැන සතුටු වෙන්න. හැකියාව ගැන සතුටු වෙන්න. සිතට වැටහෙන විට තමන්ගේ ගෙදර ඇතුළේ තිබෙන ආරක්ෂාව, සුරක්ෂිත බව, රැකවරණය, නිදහස සහ සැනසිල්ල සිත වැඩි වේලාවක් ගෙදර නවතීවි. දැන් හිත දන්නේ නෑ මේ ගේ ඇතුළේ තිබෙන සැනසිල්ල, රැකවරණය සහ නිදහස. සිතට අවශ්‍යයි රැකවරණයක්, සිතට අවශ්‍යයි නිදහසක්, සිතට අවශ්‍යයි සැනසිල්ලක්. ඒ අවශ්‍යතා හොයාගෙන සිත ඒවා නැති තැන් වලට දුවනවා. නැති බව නොදැන, නොලැබෙන බව නොදැන, බලාපොරොත්තු කඩවන්නට වෙන බව නොදැන, නැවත නැවත බලාපොරොත්තු කඩ වෙනවා. ගිය කිසිම තැනක හිතට නෑ තෘප්තිමත් විය හැකි ආරක්ෂාවක් ලැබී බලාපොරොත්තු වූ සැනසille සහ අපේක්ෂා කළ නිදහස. එහෙම ලැබුණා නම් හිත එතන නවතිනවා. සිත දුවනවා මිසක් එක තැනකවත් නවතින්නේ නැත්තේ කිසිම තැනක සිත සොයන දේ නැති නිසා. කොහෙද ඉවත් තිබමන. එනිසා දුවන හිත ගැන බය වෙන්න එපා, කලබල වෙන්න එපා. මොකද එතන කිසිම තැනක හිත නවතින්නේ නැහැ. සිතට බෑ පදිංචි වෙන්නේ කිසිම තැනක. තමන්ගෙම නිවසේ හිටිබෙන තමන්ගෙම නිධානය සිතට අරගන්න ඉඩ දෙන්න. ඒ සොයන නිධානය ඇත්තේ මෙතන බව සිතට ඒත්තු ගන්නන්න. එවිට කිව්වත් හිත දුවන එකක් නෑ. දුවන්න කිව්වත් දුවන්නේ නැහැ, යන්න කිව්වත් යන්නේ නැහැ. මෙතනම නවතින්න. එතෙක් ඉවසීමෙන් සහ කරුණාවෙන් සිතට මඟ පෙන්වන්න. එය සතුටින් සහ දයාවෙන් කළ යුතු කාර්යයක් භවනාව. ඔව් දැන් උදේ භාවනා කළානේ නේ, ඉරියාපත භාවනා කළානේ. වාඩි වී සිටීම ගැන දැනුවත් වෙ හිටියා, ඊළඟට හිට ගැනීම ගැන දැනුවත් වෙ හිටියා, ඊළඟට සක්මනේදී ඇවිදින බව දැනගෙන ඉන්නවා. ඉතින් ඒ මොන ඉරියව්වෙද ඉන්නේ කියලා දැනගෙන සිටීම තමයි ඉරියාපත භාවනාවේ පදනම. ඉතින් උත්සාහ කළා බලන්න ඕනේ. නිකන් කෙරෙන්නේ නැහැ. අපි උත්සාහ කළොත් පුළුවන්. මේ එදිනදා ජීවිතයයි මේ එදිනදා නොවන ජීවිතයයි කියා ජීවිත දෙකක් නැහැ. මෙතන හිටියත් කෙරෙන්නේ නැහැ කලේ නැත්තම්. කළොත් කොතන හිටියත් කෙරෙනවා. වහාම සිහිය හදාගන්න, මනස යථා තත්ත්වයට පත් කරගන්න, ආවේග වලින් තමන්ව නිදහස් කරගන්න. පැටලීලා තිබෙනවා නම් අවුලක එයින් නිරවුල් වෙන්න පහසුම සරලම කෙටිම මඟ තමයි ඉරියාපත භාවනාව. ඒ ඉරියව් පිළිබඳ මොන ඉරියව්ෙද ඉන්නේ? ඒ ඉරියව්වත් එක්ක එකතු වීම. ඒ ඉරියව්වෙන් ඊළඟ ඉරියව්වට යනකොට ඒ චේතනාව දකින්න. දැන් හිත ගන්න හිතනවා. ඒ හිතුනක් තමයි හිතගන්නේ. චේතනාව අනුවයි ක්‍රියාව වෙන්නේ. වාඩි වී සිටීම ඉවරයි දැන්. වාඩි සිටිය කෙනත් ඉවරයි. දැන් තියෙන අලුත් ඉරියව්වක්, අලුත් කෙනෙක්. ඒ අලුත් කෙනා ටික ටික පරණ වෙනවා. ඉරියව්වත් පරණ වෙනවා. පරණ දුක ආපහු වෙනවා. ඒතර නැවත අලුත් ඉරියව්කට යෑමේ චේතනාව.
දර්ශනායේ
කෙලස් ප්‍රහිණ ප්‍රහිණ වෙලා යන ආකාරය පොඩ්ඩක් පැහැදිලි කරන්න. කෙලස් වැවෙන්නේ එයට වතුරයි පොරයි දමන නිසා ඒ මුල් ශක්තිමත් පවතින නිසා වතුර පොර දැමීම නැවැත්තුවොත් එහි වැඩිම නවතිනවා. සමතෙන් කරන්නේ යන්නේ කෙලෙස් වලට වතුර පොර දාන්නේ. වියලෙන්නට ඉඩ හරිනවා. කොළ වේලෙනවා, අතු වේලෙනවා, කඳ වේලෙනවා. කෙලෙස් ඵලදාවක් නැහැ. සමතේ වැඩුවාම ලැබෙන ප්‍රයෝජනේ කෙලෙස් ඵලදාව නැති වෙනවා. නමුත් ඉතින් ආයේ කවදා හරි අහම්බෙන් අකලට හරි වැස්සක් වැස්සොත් එකපාරට පහවදා දළු දාලා මල් පිපිලා ගෙඩි හැදෙනවා. මක් නිසාද ඒ අතු වේලුනාට සිඳුනට මුල සජීවීව පවතින නිසා. මෙතෙන් අතු කොළ වේල්ලා ගියාම ලේසි මුල හොයාගන්න. විපස්සනාවෙන් කරන්නේ එයයි. විනිවිද දකින්නවා. සාමාන්‍යයෙන් ඇස්සල්ල බැලුවට පොළොව පේනවා මිසක් මුල් පේන්නේ නැහැ. පොළොවෙන් මුල් වැහිලා පස්සලින්. විදර්ශනා කියන්නේ හාරගෙන හාරගෙන යනවා, බලාගෙන බලාගෙන යනවා, විනිවිද බලනවා. විනිවිද බලන විට විශ්ලේෂණය කරමින් ඇයි මේ තරහාවේ, මොන හේතුව නිසාද, ඒ හේතුව ඇති වුණේ මොන හේතුව නිසාද, ඒ හේතුවට මුල්ුණේ මොන හේතුවද, මේ විදියට එකින් එක මුලින් මුලට යනවා විපස්සනායි. ඒ දකින දකින මුල කපනවා. දකින දකින මුල කලවල දානවා. එතන මුල් සිදීමකුයි විපස්සනාවෙන් වෙන්නේ. එසේ එකින් එක මුල් සිඳින විට ගහ දුර්වල වෙනවා. කොපමණ වැස්සත් කොපමණ පෝර වැටුණත් ඒ වෙනදා වගේ ගහට මේ එහෙම වැවෙන්න මල් පිපෙන්න ගෙඩි හැදෙන්න අමාරුයි දැන්. දුර්වලයි. ඉතින් එහෙම මුල් කපමින් ගොස් මුදුන් මුල මුල ගැහුණාම ඒ මුලත් කපා දාන. විදර්ශනාවෙන් ඒ කෙලෙස් සිඳින්නේ ඒ වගේ. කෙලෙස් එක්ක නෙවෙයි ප්‍රශ්නේ. කෙලෙස් සමග නෙවෙයි සටන් කරන්නේ. හේතු එක්ක සමග. මුදුන් මුලත් සිඳ දැම්මහම බයක් නැහැ. කොපමණ වැස්සත් කොපමණ පෑවුවත් පෝර වැටුණත් නැවතනම් දලු ලෑමක් නැහැ.
ගුරුතුමනි, දැන ගැනීමයි සිටීමයි කියන එක බැලුව බලමට නිකන් එක සමානයි වගේ. ඒක ලොකු පරිවර්තයක් තියෙනවා. ඒක ගැන පොඩ්ඩක්
ඒ රඳාපවතින මේ වචන දෙක පාවිච්චි කරන්නේ මොන වටද කියන එක උඩ මොන අර්ථයෙන්ද? එකම අර්ථයෙන් පාවිච්චි කරනවා නම් ඉතින් සමානයි. වචන දෙකන්නේ අර්ථ දෙකකින් පාවිච්චි කරනවා නම් වෙනස්. දැනගත් දේ ගැන හිතන්නත් පුළුවන්. සිතන දේ ගැන දැනගන්නත් පුළුවන්. දැනගෙන නොසිතා ඉන්නත් පුළුවන්. නොදැන හිතන්නත් පුළුවන්. ඒ හතර ආකාරයේම හැකියාවන් තිබෙනවා. නොදැන හිතන්න පුළුවන්. දැනගෙන නොහිතා ඉන්නත් පුළුවන්. ඉතින් දැනගත්තට පස්සේ ඇත්තටම හිතන්න ඕනේ නැහැ. එමෙන්ම සිතීම නිසා දැනගන්නත් පුළුවන්. දැනගෙන හිතන්නත් පුළුවන්. වටින්නේ සිතීමෙන් දැන ගැනීමයි, දැනගෙන සිතීමයි. මේ දෙක තමයි වටින්නේ. දැන ගැනීම සඳහා හිතන්න. පාලුව මකා ගන්න නැතිනම් ආවේග වලට අහු වෙලා පාලනය කරගන්න බැරිකම නිසා සිටීම නොවේ. තමන්ට යමක් දැනගන්නට අවශ්‍ය නම් ඒ දැනගත්ත දැනගන්නට අවශ්‍ය කාරණේ ගැන හිතන්න. ඒ ගැන පමණක් හිතන්න. අත්දැකීම් ඇසුරෙන් හිතන්න. මේ මොහොතේ සිදුවන දෙය සාක්ෂි විදිහට තබාගෙන හිතන්න. මේ න්‍යායන් උපකල්පන මත වලටම සිටීම සීමා නොකර ප්‍රායෝගිකව අත්දැකීම් මත යැපෙමින් වර්තමානයේ සිදුවන දෙය සාක්ෂි කොට තබාගෙන හිතන්න. එවිට ඒ චින්තනය ඥානය සඳහා හේතු වෙනවා. දැනීම සඳහා, දැන ගැනීම සඳහා. එනම් තමන්ට යමක් දැනගන්න ලැබුණාම ඒ අවබෝධය ඒ ගැන හිතන්න පුළුවන්. හිතුවාම ඒ අවබෝධය පළල් වෙනවා. ඒ අවබෝධයට අනුව කොහොමද ජීවත් වෙන්නේ කියන කාරණේ තමන්ට පැහැදිලි වෙනවා. ඒ අවබෝධය කොහොමද තව කෙනෙක් එක්ක බෙදාගන්නේ? ඒ සංනිවේදනයේ ක්‍රම තමන්ට පේනවා. දැනගත්ත දේ ගැන හිතීමෙන් පුරුද්දට යන්න පුළුවන්. ආවේග නැති වුණා.
ආශාවත් ආවේගය.
ඒ අපි ඒක අර්ථ දක්වන විදිහ ආශාව ආවේගයක් කිව්වොත් උ ආශාව ආවේගයකට දැම්මේ නැත්නම් ආශාව ආවේගයක් වෙයි. ජීවිතයේ ප්‍රශ්න තිබෙන තුරු භාවනාවේදී ඒවා මතක් වීම නවත්තන්න බෑ. ප්‍රශ්න නොවිසිඳුණු ප්‍රශ්න අනිවාර්යයෙන්ම මතක් වෙන අවස්ථා දෙකක් තිබෙනවා. එකක් භාවනාවේදී, දෙක නිදාගන්න ගියාම. වද දෙන ප්‍රශ්න මතක් වෙන අවස්ථා දෙක. භාවනා නොකරනවා නම් නිදාගන්න ගියාම අනිවාර්යයෙන් මතක් වෙනවා. ඉතින් මතක් වුණාම නිදාගන්න බෑ, නිින්ද එන්නේ නෑ. ඒකට නිදි පෙති ගන්නවා, නිදි බෙහෙත් ගන්නවා. ඉතින් ඒ తాවකාලික විසඳුමක්. ඒ ඵලයට මොනවා හරි මේ වේදනානාශකයක් ගැනීම මිස ප්‍රශ්නේ විසඳෙන්නේ නැහැ. හේතු ඊළඟ භාවනා කරන්න ආවම භාවනාවේදී මතක් වෙනවා. ඒ හිත අල්ලගෙන තියෙන දේ, ඉතින් ඒ ප්‍රශ්නේ අල්ලගෙන ඒ ඇතුළේ ජීවත් වෙමින් සිටීමේ ප්‍රතිඵලය. ඒ නිසා බලාපොරොත්තු වෙන්න, නිදාගෙන යන්න කලින් කොහොම වුණත් භාවනාවට එනකොට තියෙන ප්‍රශ්න මතක් වෙයි කියන බලාපොරොත්තුවෙන්ම ඉන්න. ඒ ප්‍රශ්න මේ ප්‍රායෝගිකව විසඳ ගන්න උත්සාහ කරන්න. භාවනා කරන විට නොවේ, ජීවිතයේ තිබෙන ප්‍රශ්න වලට බලන්න මොනවද කරන්න පුළුවන්. ඒ ප්‍රශ්නත් එක්ක දිගටම ජීවත් වෙනවද? ඒවා විසඳ ගන්න ක්‍රමයක් නැද්ද? Tamante දැනුම නැත්නම් ඒ පිළිබඳ ඒ ප්‍රශ්නේ පිළිබඳ දැනීම තියෙන කෙනෙක් එක්ක සාකච්ඡා කොට උපදේශයක් ගන්න. කොහොමද මේ ප්‍රශ්නේ විසඳගන්නේ? එහෙම ප්‍රායෝගික උත්සාහයක් ගන්න. එතකොට භාවනාවේදී ඒත් මතක් වෙනවා. නමුත් මතක් වුණාට දැන් ඒ ප්‍රශ්නේ වද දෙන්නේ නැහැ. තමන් ප්‍රායෝගිකව ඒ ප්‍රශ්නේ විසඳ ගන්න උත්සාහ කරනවානේ. ඒක මතක් කරගන්නා දැන් මේ ප්‍රශ්නේ තියෙනවා. ඒ ප්‍රශ්නේට මම මේ දේවල් කරනවා කරා ඉදිරියටත් කරන්න බලාපොරොත්තු වෙන නිසා. එය දැන් ප්‍රශ්නයක් නොවේ. මේ භාවනාවට ඒ ප්‍රශ්නයක් නොවේ. ඊළඟට සමහර ප්‍රශ්න තිබෙනවා විසඳුම් පේන තෙක්මානිකවත් නැහැ. ඇහුවට විසඳුමක් කාටවත් දෙන්නත් බැහැ. පොතකත් නැහැ. එතනින් තමයි උපේක්ෂාව වැදගත් වෙන්නේ. උපේක්ෂාව පිළිගන්නේ. ඔව මේ ප්‍රශ්නයක් තියෙනවා. ඒක තාම නම් විසඳගන්න බෑ. විසඳුමක් දන්නෙත් නැහැ. විසඳගන්න විදියක් කාගෙන්වත් ඇහුවට කියලා දෙන්නෙත් නැහැ. ඒ අය දන්නෙත් නැහැ. ඒ පිළිගන්න. ඔය ප්‍රශ්නයක් තිබෙනවා විසඳුමක් නැති. ඒ තමයි ඇත්ත. ඒ ඇත්ත පිළිගන්න. ඉතින් මේ සංසාරේ බොහෝ දේවල් තිබෙනවා විසඳුම් නැති. ප්‍රශ්න. ඒ නිසානේ සංසාරේ කියන්නේ. හැම ප්‍රශ්නෙටම සංසාරේ විසඳුමක් තිබෙනවා නම් ඒ සංසාරේ වෙන්න බෑ. සංසාරේ ඉන්නවා නම් ප්‍රශ්නත් එක්ක ඉන්න වෙනවා. බලාපොරොත්තුව සසර සිටීම නම් දිගටම ඉන්න වෙන්නේ ප්‍රශ්නත් එක්ක. ඒ ප්‍රශ්න වලින් විසඳගන්න ලැබෙන්නේ දසම ගානක 100ට දසම ගානක ප්‍රශ්න වැඩි ප්‍රමාණයක් 99.99%ක්ම විසඳුම් නැහැ. විසඳුවා කියලා හිතනකොට ඒ ප්‍රශ්නේ තවත් තැනකින් තවත් මූණවරකින් මතුවෙනවා. රසනීප බලන්න එක අසනීපයකට බේත් කරාම ඒ අසනීපය හොඳයි කියලා හිතනවා. නමුත් තවත් තැනකින් තවත් ස්වරූපයකින් ආයත් වේදනා. එතෙන්ටත් යමක් කළාම තවත් තැනකින් මේ තමයි. එම නිසා එක එක ලෙඩේට වෙන වෙනම ප්‍රතිකර්ම තියෙන්න පුළුවන්. නමුත් රෝගී වීම කියන ප්‍රශ්නෙට බේතක් නැහැ. රෝගී වීමේ ස්වභාවයට බේතක් නැහැ. මක් නිසාද? එය සසරේ ස්වභාවය වන නිසා. භවයේ ස්වභාවය රෝගී වීම. දෙයිබද ප්‍රශ්නයක් ති උපේක්ෂාවෙන් පිළිගන්න. මේ ප්‍රශ්නයක් තියෙනවා. මේක මේ ප්‍රශ්නේ නිසා මේ අපහසුතාවක් දැනෙනවා. නැති මට බෑ ඒක විසඳගන්න. මම දන්නේත් නෑ, දන්න කෙනෙකුත් නෑ, කරපු එකක්වත් හරියෙත් නෑ. සමහර ඉස්සරහට විසඳුමක් ලැබේ. නමුත් දැනට නම් නෑ. මේ පිළි අරගෙන ඉන්න පිළිගත්තා මඩුම ගානේ එතන සාමයක් තිබෙනවා. ගැටීමක් නෑ. එයත් එක්ක ඉන්න පුළුවන්කම ලැබෙනවා. භාවනා කරන විට මොන ප්‍රශ්නේ මතක් වුණත් ඒ එක එක ප්‍රශ්න වෙන වෙනම විසඳන්න හදන්න එපා. එහෙම පුළුවන්. නමුත් ඒ අපරාධයක්. ඒ භාවනා කරන්න තියෙන කාලේ ඒ සඳහා නාස්ති කරන්න එපා. මේ ප්‍රශ්නේ විසඳන්න. ඒ ප්‍රශ්න මතක් වෙයි. මතක් වුණාම ওই කාරණය සිහිපත් කරගන්න. මේ ප්‍රශ්නේ එහෙම ප්‍රශ්නයක් මෙන්නේ සසර සිටින නිසයි. භාවනා කරන්නේ ඒ සසර ගමනට නැවතුම් තිතක් තමයි. මේ ප්‍රශ්නෙත් නැහැ, අර ප්‍රශ්නෙත් නැහැ. තව ප්‍රශ්න යම් තාක් ප්‍රමාණයක් ජීවිතේ එන්න තියෙනවා නම් ඒක ප්‍රශ්නයක්වත් නැහැ එතනින් එහාට. ඒ නිසා මේ ඔය සිල්ලරට ප්‍රශ්න විසඳීමට භවනා කරන කාලයේ නාස්ති නොකර ඒක න අවබෝධයෙන් ප්‍රශ්න මතක් වෙන්න පුළුවන්. ඒ මතක් වෙනකොට ඒ බවත් දැනගෙන ප්‍රශ්න මතේම සිතමින් භාවනා කාලය ගෙවා දමනව වෙනුවට නැවත නැවත භාවනාවට එන්න.
සක්කාය දිට්ඨිය නැති කිරීම සඳහා මේ භාවනා කිරීමම අත්‍යවශ්‍යද? නැත්නම් ධර්ම ශ්‍රවණය දෙකම අවශ්‍යද?
සක්කාය දිට්ඨිය කියා යමක් තිබෙන බව දන්නේ කොහොමද?
මම වාගේ කියන හැදීම විතර දිනවන නිසා තමන්ගේ කියන බවත් අනුමතයක් දැන් ක්‍රියාත්මක වෙන්නේ. මෙතනදී සක්කාය දිට්ඨිය නැවත බලවේගයේ ක්‍රියාත්මක වෙන බව දැනෙනවා.
නැයි සක්කාය දිට්ඨිය කියලා දන්නේ කොහොමද?
බලපත් වල කියන දෙයක් නෙමෙයි. මේ හැඟීම නිසා තමයි අපිට හැඟීම එන්නේ කියන හැඟීම අදාළ තියෙනවා.
ඔය කියන්නේ ඉතින් ධර්ම ශ්‍රවණය අවශ්‍යයි කියන එකනේ. එහෙම ධර්ම ශ්‍රවණයක් කළේ නැත්තම් දන්නේ නැහැ. එතකොට ඉන් එහාට කිසි දෙයක් කරගන්නත් බැහැ. ඒ නිසා ධර්ම ශ්‍රවණය අත්‍යවශ්‍යයි. ප්‍රශ්නයේ කුමක්දයි තේරුම් ගන්නට ධර්ම ශ්‍රවණය අත්‍යවශ්‍යයි. දෙයගෙන ඇහුවනේ අහලා ඇතිනේ. සක්කාය දිට්ඨිය නැති වුණාද? ධර්ම ශ්‍රවණයෙන් සක්කාය දිට්ඨිය නැති වුණා නම් භාවනාවක් අවශ්‍ය නැහැ.
වැටීරයක් වෙන්නේ ධර්මය අහනවාද ධර්මයේ ශ්‍රවණය කරනවා?
දෙකම කරන්නේ. ඇයි වාඩි වෙලා ඉන්නවා?
ශ්‍රවණය කරපු ධර්මයේ දෙකීමක් කියන තත්ත්වයි.
ඔව් කියමු. දැන් දිකට කියන්නේ. එහෙමයි. අපි තරම් කාලය අරගෙන ඔව් ඊටත් මුලින් පටන් ගන්න.
පහුගිය දවසක මම කාටත් මේක වුණාත් කියලා එක මේ සැක්කමකට මගේ සල්ලි කර්මයක් සඳහා පොළොන්නරුව රෝහලට ගියා. එහෙදි මම පරීක්ෂා කරපු වෛද්‍යවරු ඒ රෝහලේ මාව ඒ සල්ලි කර්මයෙන් වාජනය කරලා සම්පූර්ණ සිහිය නැති කරලා. ඉතින් එතනින් ඒක ඉවරුණාට පස්සේ කියන්නේ ඒ කාමරේ ඉන්නකොට සල්ලි කර්ම ඉවර වෙලා මාව තවත් තැනකට චුට්ටක් ගේනවා වගේ අන්තම් වලට දැනුණා. එතනදී කියනවා මේ උස්ම ගන්න උස්ම ගන්න උස්ම ගන්න කියලා හයියෙන් කියන හැනවා. ඊපස්සේ මම බැලුවා මේ උස්ම එන්නේ නැහැ. ගන්න උත්සාහ කරා 3-4 සැරයක්ම උස්ම උඩට එන්නේ නැහැ. ඊටපස්සේ මම කකුල් දෙක මෙහෙම එක පිටේක තියලා අඹරලා බොහෝ ලොකු දෙඩි උත්සාහයක් ගත්තා උස්ම ගන්න. දෙතුන් සැරයක් ගත්ත එන්නේ මම අර කියලා අයියෙන් ඇද්ද දෙසරක් විතර. ඒකට මම මේ ඔක්සිජන් එකක් හරි මොකක් හරි එකක් මම මුණට දැම්මා. මට මතකයි මම එකක් ආයි මුණෙන් පැන්නවා. මට එකපාරට මතක් වුණා ගුරුතුමාගෙන් ආපු බණ. එක් අවස්ථාවක තමා එක ධර්ම සාකච්ඡාව කරමින් ඉන්න අවස්ථාවක මට කිව්වා රාත්‍රී නිින්දට යනකොට නිින්දදී සමහර වෙලාවට අපි නොදැනුවත්වම අපේ මරණය සිද්ධ වෙන්න පුළුවන්. ඒ නිසා නිින්දට යන්න පෙර ආවර්ජනය කරාට පස්සේ දවස සියල්ල අත්හැරලා නිදා ගන්න කියලා. නිින්දට යන්න කියලා. මට ක්ෂණිකව මතක් වුණේ මේ තමයි සියල්ලම අත්හැරීමට අවශ්‍ය වෙලාව කියලා. ඊට පස්සේ මම උස්ම ගන්න හදපු උත්සාහයත් සම්පූර්ණයෙන්ම අත්හැරියා. අත්හැරලා එහෙම හිටියා.
උස්ම ගන්න මට වුණා අමුත් නෑ ඉන්න ඕනේ මුකුත් ඕනේ කියන තැනින් සියල්ල අත්හැරලා හිටියා. හැබැයි මේ අත්දැකීම නැවත මට කියන්නට වෛද්‍යවරු අවස්ථාව සලසලා දීලා තිනවා ආයි මෙහාට එන්න. ඉතින් ඒ විතරක් නෙමෙයි මම දැන් පහුගිය නම් වෙන්න මෙහාට එනකොට මට මේ විදිහට කතා කරන්න බැහැ මේ සල්ලකම් මේ හේතු කරගෙන. දිව ඇතුලේ කමක් කළා දෙන්නේ. දැන් මේ වෙනකොට මේ විස්තරේ කියන්න පුළුවන්කම තියෙනවා. අද හොඳට ආහාර ගන්නත් පුළුවන් කියලා. මේ ධර්මයේ තියෙන ලොකු ශක්තියක් කියන එක මම බොහොම අවංකවම පැහැදිලි කරනවා මේ අවස්ථාවේ. මට මේ ඡන්ද කියනවා. අපි දවස් ටිකේ මෙහි ආපලා වේ අපේ හුස්සින් මාතුරු මට වෙනවා මාතලා දුන්නා බොහොම දියට. කැඳවැඩේ තමයි හදලා දුන්නේ ආහාර ගන්න. ඉතින් අද මම එතුමාට කිව්වා මොකද කරන්න ඕනේ මම අද මේ ආහාර ගන්නවා කියලා. ඉතින් ඒක සන්තෝෂයට කාරණාවක්. ධර්මයෙන් ලැබිච්ච ලොකු පිළිසක් කියලා මම ලොකු එක්සක් තියෙනවා. මේක දී භාවනා කරනවා ලබා ගන්න ශක්තිය තියෙනවා කියලා.
කිට්ටු තරම් දිගද? සුරේෂ් මහත්ය නෑ
නෑ.
එතමයි දැන් ශ්‍රවණයයි ඒ ඇහෙන දේ තේරුම් ගැනීමයි වටහා ගැනීමයි ඒ අනුව ජීවත් වීමයි මේ කරුණු කාරණා තුන හතරම අවශ්‍යයි. ජීවත් වීමෙන් තමයි පරිවර්තනය වෙන්නේ. යනු ජීවත් වෙන්න ඕනේ. ඒ දහම තුල ජීවත් වෙන්නට ඕනේ. දහමට අනුව ජීවත් වෙන්නට ඕනේ. ජීවිතයයි දහමයි දෙපැත්තකට යනවා නම් එතන මේ ප්‍රයෝජනයක් ලැබෙන්නේ නැහැ. මේ දෙක මුණ ගැහෙන්න ඕනේ. ජීවිතේ සහ දහම් මුණ ගැහෙන්න. ඒ මුණ ගැසීමෙන් තමයි අලුත් යමක් උපදින්නේ. අලුත් කෙනෙක් උපදින්නේ. ඒ යනු ජීවත් වෙන්න නම් කිව්වෙ කුමක්ද කියලා අවබෝධ වෙන්න ඕනේ. අවබෝධ වෙන්නට නම් අවධානයෙන් නැවත නැවත ආවර්ජනය කරන්නට ඕනේ. ඇසු දහම යලි යලිත් ආවර්ජනය කරන්නට ඕනේ. එක වතාවක් අහලා හරි කියා හෝ තේරුණා නෙමෙයි. ඇහුවට පස්සේ එක වතාවක් අසා සිය වතාවක් පමණ ආවර්ජනා කරන්න. එහෙම ආවර්ජනය කරන්නට නම් මතක තියෙන්න ඕනේ කුමක්ද ඇහුවේ කියලා. සා සිහියෙන් අවධානයෙන් ඇසිය යුතුයි. සිහියෙන් සහ අවධානයෙන් සම්පූර්ණයෙන්ම විවෘත වී සියට සියයක්ම විවෘත වී කිසිම පෙරහන් කඩක් දාන්න නැතුව ඒ සමස්ත ධර්මස්කන්ධේටම තමා තුළට පිවිසෙන්නට ඉඩ ලබා දිය යුතුයි. ඒක තමයි ධර්මශ්‍රවණය කියන්නේ. අතර ගීතයක් අහන එකේයි බණහන එකේ වෙනසෙයි. නැතිනම් වෙනත් කතාවක් දේශපාලන කතාවක් අහන එකේ දහමක් අහන එකේ වෙනසෙයි.
අපි කොච්චර උත්සාහ ගත්තත් ශ්‍රවණය කරනකොට හිතපුවාම මැදදී කොටස ඇහෙන්නේ නැති වෙනවා. සිතුවිල්ලක් එන්න. ඊට පස්සේ දන්නවා දැන් මේක යන මට ඇහුන්නේ නැහැ නේද කියලා. සත්‍ය ඊළඟට ආයෙ කල්පනා කරන ටින්ගත් සමාරුත් වෙනවා සමාරුත්. ඒක බලක ගන්න
ඕනේ. ඔව්. ඒක බලක ගන්න තමයි මේවා තියෙන්නේ මේ.
පස්සේ ආයෙ නැවත
ඉතින් අනික් කැරට් එක තියෙනවද?
කියවීමේදී වුණත් එහෙමයි. එකමයි කීපතරක් කියනකොට කියනකොට අර හිතේ නැවතිච්ච කොටස් ආයෙ ආයෙ ඒක වල තමයි මතක්
වෙන්නේ. මට මේකෙදි වෙන්නේ ඇහින්නෙම නැහැ. ඒක කියලා ඇහින්නෙම නැහැ. මොකද ඒ වෙලාවේ සිතුවිල්ලක් තිබ්බ කියලා නම් ඇහුන්නේ නැහැ කියලා දන්නවා.
ඒක හොඳයි. මොකද දන්නේ නැහැ කියලා. මොකක්ද වෙන්නේ කියලා දන්නේ නැහැ.
හැම එකම ඇහෙන්න ඕනෙත් නෑ. ඔව්. කොටසක් ඇහුනහම ඇති. නෑ ඒ ඒ ඒ එහෙම තමයි සංනිවේදනයේ හැටි. සංනිවේදනයේදී හැම මේ ඇලපිල්ලම පාපිල්ලම සංනිවේදනය වෙන්නේ නෑ. එහෙම 100ට 100ක සංනිවේදනයක් බොහොම කලාතුරකින් ඒක මහා ආශ්චර්යයක්. එහෙම වෙනවනම් කියන්න ඕනේ හැම එකම කියා ගන්න පුළුවන් කමත් ලොකු ආශ්චර්යයක්. ඒකත් බෑ කියන්න කිව යුතු සියල්ලම කියවෙන්නෙත් නැහැ. ඒ වගේම කියන හැම එකක්ම ඇහෙන්නෙත් නැහැ. ඒ සංනිවේදනයේ තියෙන සීමාව. ඒතරේ සීමාව දෙන්නම දැනගන්න ඕනේ. කියන කෙනා යහන කෙනා මෙහෙම සීමාවක් තිබෙනවා. දැන් කියන කෙනා ඒ සීමාව දන්නවනම් sannivedanaye tiyena e danna kena ekama karane nawatha nawatha kiyena. E ekama karane ek vidihakata kiyenawa ilangata tawat vidihakata kiyenawa samahata tawat vidihakata kiyenawa. Etoṭa iten thun wathawakwat kiyenota aduma gane ekaparakwat ahenona. Ethi e nisa me mulu hama wacanen wacanema naha hunata kamak naha. තුනෙන් එකක් විතර යවුවාම ඇති. දැන් බුද්ධ දේශනා ගත්තාම ඒක පැහැදිලිව පේනවා. උන්වහන්සේ බොහෝ දේවල් නැවත නැවත දේශනා කොට තිබෙනවා. නැවත නැවත. ඊළඟට මේ ඒ සමස්ත පණිවිඩේ හරය කුමක්ද? මේ වචන නෙමෙයි මුළු පණිවිඩේම මුළු දේශනේම දෙන්න හැදුව පණිවිඩේ කුමක්ද? සාරාංශය. සාරය කුමක්ද? ඒතයි අප අවධානය යොමු කරන්නට ඕනේ. මේ පැයක් නැත්තම් දෙකක් දවසක් කිව් දේවල් වලින් මොකද්ද? පණිවිඩේ කුමක්ද අප කළ යුත්තේ? ඒකේ කරන්න දෙයක් තියෙනවා. අතරේ කරන්න ඕනේ දේ තේරුම් කරලා දෙන්න තමයි බොහෝම කාලය යන්නේ. පැයක දේශනාවකින් සමහරට විනාඩි 40ක් 50ක් විතරම යන්නේ ඒ කරන්න ඕනේ දේ කියන්න නෙමෙයි. ඒ කරන් ඒ දේ කළ යුතුයි කියන තැනට මනස ගේන්න. මේ තමයි කළ යුතු දේ කියන. ඉතින් ඒ තැනට මනස ඒ සූදානම් නොකොට මේ දේ කරන්න කිව්වට ඒ මනස ලෑස්ති නැහැ. ඇයි එහෙම කරන්නේ? මොකටද කරන්නේ? එතන සූදානම් කිරීම සඳහා කියන දේවල් තියෙනවා දේශනෙ. ත්‍රේවා නැවත නැවත ආවර්ජනය කරන්න එපමණ අවශ්‍ය නැහැ. මනස සූදානම් කරන්න. ඊළඟට අර කලිතුදේ සමහරට වාක්‍යයක් දෙකක් අර සූදානම් වුණු මනසට මනස හොඳටම සූදානම් නම් අනේ සූදානම් වුණු මොහොතට තමයි කළ යුතු දේ කියන්නට ඕනේ. ඊට කලිනුත් නෙමෙයි ඊට පස්සෙත් නෙමෙයි. ඊට කලින් කියලා වැඩක් නැහැ කළ යුතු දේ. ඒ සූදානම් වුණු මොහොත පහ වුණාට පස්සේ කියා වැඩකුත් නැහැ. ඒ හරියටම ඒ තත්පරේ මොහොතේම කියන්නට ඕන එක. මේ මනස විවෘත වෙන මොහොතක් තිබෙනවා. ඒ මොහොතේ තමයි කළ යුතු දේ කියන්නට ඕනේ. ඒ වෙලාවට වෙන අනම්මනම් සින්දු කියලා, බයිලා කියලා, කතන්දර කියලා විහිළු කරලා වැඩක් නැහැ. ඒ විහිළු කරන්න සින්දු කියන්න, කවි කියන්න ඕනේ අර මනස සූදානම් කරන්න, විවෘත කරන්න. ඒ සඳහා කතන්දර කීවට, විහිළු කරාට, කවි කීවට, ගාථා කීවට කමක් නැහැ. හැබැයි සූදානම් වුණු මොහොතේ ඒව නෙමෙයි අර කළ යුතු දේ තමයි දැන් මනස විවෘත ඒ වෙලාවට තමයි බීජය ඇතුල් කරන්නට ඕන විවෘත වුණු මොහොතේ වැහුණු මොහොතක කොපමණ විත්‍ර වීසත් වැඩක් නැහැ එතන ඒ වගේ විවෘත වූ මොහොතක වෙනානම් මනන්දාර වැඩකුත් නැහැ මොකද විවෘත භාවයේ පැය ගණන් තිබෙන ස්වභාවයක් නොවේ විශේෂයෙන් මානසික විවෘත භාවය එක මොහොතකට දෙහිකට තිබෙන්නේ ඒ එහෙම විවෘත කරගන්න තමයි මහන්සි වෙන්නේ ලොකු මහන්සියක් ගන්න ඉතින් මේ මොහොතේ අර කළ යුතු දේ කිව යුතුයි කළ යුතු දේ ඇසිය යුතුයි මේ මොහොතේ තව විදියට බලනකොට මේ ධර්ම ශ්‍රවණයට වැඩි අමාරුයි ධර්ම දේශනේ එතකොට අපි ඒ ටික අහගත්තා නම් හොඳටම ඇති. මොකද්ද කරන්නට ඕනේ? අර කතන්දර විහිළු ඒ උපමා සූත්‍ර පාඨ නොවේ. ඒව වැඩක් නෑ ඒව අනම්මන. ඒව හරියට පිදුරු වගේ. ඔය මොනවා හරි පිගානක් කෝප්පයක් බිඳෙන්නේ නැතුව තව තැනකට යවන්න පිදුරු එහෙම මොනවා හරි දාලා පැකින්. ඒ වගේ. ඒතර වැඩිපුර තියෙන්නේ පැකින්. තමයි එක කෝප්ප එක පිගාන තියෙන්නේ. වටේටම ලොකු පිදුරු ගොඩක්. ඉතින් කෙනෙකුට ඕන නම් මේ පිදුරු අරගෙන ආ පිදුරු එවල කියලා පිදුරුත් එක්ක ඉන්නත් පුළුවන්. ඒ හැබැයි පිදුරු අයින් කරාම එක ලයින් කළා ඒ කෝප්පේ හරි පිඟානක් පාවිච්චි කරන්නත් පුළුවන්. ඊයේ හන්ද උදේ දේශනය කරන විට මේ ඒ හිටියෙක් එක ශාලාවේ හිටියෙක් කල්‍යාණ මිත්‍රෙක් කියු ප්‍රතිචාරයක් මේ සිහින ගැන කතා කළේ ඉතින් කොහොම හරි එතුමා දැඩි වෙහෙසකින් හිටියේ සමහර රාත්‍රී පුරා භාවනා කරන්නත් ඇති පහුගිය දවස්වල කොහොම හරි එතුමාට නිින්ද යනවා නින්ද යනවා හැරෙනකොට ඇහෙනවා සිහින කියලා ආයෙ නින්ද යනවා ඊළඟ වතාවෙත් ඇහෙනකොට ආයෙත් ඇහෙනවා සිහිනයක් කියලා දේශනේ යොදනාට පස්සේ ඔය මුළු දේශනේ පුරාම ඇයි සිහින කියලාම කියන්නේ පැයකමාරක පැයක දේශනේ පුරාම ඇයි හීන කියලා ඒ වචනේ විතරක් කිව්වේ වෙන මොනවත් කියන්නේ නැතුව සිය නැත්තෙන් ඇහෙන්නේ නැහැ. සිය නැත්තන් ඇහෙන්නේ නැහැ. දැන් සිහිය පුහුණු නොකළොත් නොකළ කෙනාට බාගෙට ඇහෙනවා. සිහිය පුහුණු කළේ නැත්නම් දැන් සිහිය කියන අවධානයේ කියන කාරණය දන්නේ නැත්නම් ඒ අවධානයේ දිනු කරගත්තෙත් නැත්නම් පුහුණු කළෙත් නැත්නම් තර අවධානය නැති හිතන්නේ ඒ හිතට බාගෙට ඇහෙනවා බාගෙට තමයි ඇහෙන්නේ සම්පූර්ණයෙන් ඇහෙන්නේ නැහැ කිසි එකක් සම්පූර්ණයෙන් ඇහෙන්නේ නැත්තේත් නැහැ බාගෙට ඇහෙනවා හැබැයි දැන් සිහියෙන් ආන්න හැදුවොත් සිහිය පුහුණු කළොත් සිහියෙන් ආන්න හැදුවොත් වෙන්නේ සිහිය තිබ්බොත් ඇහෙනවා සිහිය නැත්තම් ඇහෙන්නේ නැහැ ඇහෙන්නෙම නැහැ බාගෙටවත් ඇහෙන්නේ නැහැ. දැන් සක්මන් භාවනාවේදී ඒ හොඳට පේනවා ඇති. සිහියෙන් දැන් සාමාන්‍යයෙන් අපිට ඇවිදින්න පුළුවන් නේ හොඳට සිහිය ඕනේ නැහැ නේ ඇවිදින්න. වැටෙන්නේ නැතුව හැප්පෙන්නේ නැතුව ඇවිදිනවා. නමුත් සක්මන් දැන් සිහියෙන් ඇවිදින්න ගියාම සිහිය තිබ්බොත් ඇවිදින්න පුළුවන් සිහිය නැති වෙච්චාම වැටෙන්නේ යනවා. ඉතින් ප්‍රශ්නයක් එන මෙච්චර මේ ඇවිදින්න පුළුවන් කෙනාට මොකද මේ සක්මනේදී ඇයි ඇවිද ගන්න බැරි වෙන්නේ? බැරි වෙන්නේ ඒ නිසා. කටපාඩමින් බලන්න කියන්නේ පිරිත් කියන්නේ කටපාඩමින් හොඳට කියන්න පුළුවන් පුරුද්දට කියන් කියන්නේ හැබැයි සිහියෙන් කියන්න උත්සාහ කරන්න ඔව් සිහිය නැති වෙච්ච මොහොතේ කියාගන්න බැරි වෙනවා වරදිනවා නවතින ඒ තමයි ස්වභාවය ඉතින් ඒක හොඳයි සිහිය නැත්තම් ඒ වැඩේ කෙරෙන්නේ නැහැ ඒතර සිහිය අවශ්‍යතාවය හොඳට තේරෙන්න හද සිහිය නැතුව ඇහුවට වැඩක් නෑ. ඒක බාගෙට ඇහිලා තියෙන මුළු දේශනේම ඇහිලා තිනවා. හැබැයි බාගෙට, බාගෙට කියන්නේ අතරින් පතරම නෙවෙයි, මුළු දේශනේම නිකන් පංගුවක් වගේ අඩක් ඇහිලා තියෙනවා. ඒක වැඩක් නෑ. ඒක නෙමේ ධර්ම ශ්‍රවණී කියන්නේ.
යමෂ්ටන් ජීවිතේ සම්බන්ධ කරගන්න පුළුවන් හරියට.
ඒ තාත්තගේ අත්දැකීම ඒක වටිනවා. දැන් ඒ යහන බණ ධර්මය ජීවිතේ ඕනෑම අවස්ථාවකම ගානේ ඒ එහෙම අසීරුම තත්යකටපත් වෙලා අපි තුන් මරණාසන්නේ කියලා ඒ වෙලාවේ පවා පිහිටට තියෙන්නේ ඇසෝ දහම පමණයි. අසා තේරුම්ගත් දහම පමණයි. ඒ වගේ ලාන්ට වෙන මොකේද පිට තියෙන්නේ ඈ? කිසිම දෙයක පිටක් නැහැ. සමහරට තව දෙඟලුවා නම් හුස්ම ගන්න ඔය කතාව කියන්නේ නැති වෙන්න පුළුවන්. නේද අම්මා? ඈ? ඒ අත්හැරීම නිසා සමහර විට ඒ සැහැල්ලු වෙනවා. ඒ අත් දෙක කකුල් දෙක එකට අඹරවගෙන ඒ අත්දැකීම කාටත් ඇතිනේ. හුස්ම ගන්න බැරි වුණාම තියෙන අපහසුතාවය. තර කොච්චර දඟලනවද හුස්ම ගන්න. ඒ නිසා වෙනත් ආබාධ එන්න පුළුවන්. වෙනත් ප්‍රශ්න. ඒ අත්හැරියාම සැහැල්ලු වෙනවා.
විස්තර කරන්න බෑ. තිබිච්ච මටම ගන්න කියලා. අත්හැරියට පස්සේ ආයේ කියන්න බෑ කොහොමද.
අත්හැරියාම සිදුවිය යුතු දේ සිදු වෙනවා. ඒක සිදුවේ ඉත්තේ හුස්ම ඇතුල් වීම නම් ඇතුල් වෙනවා. හුස්ම ගන්න බැරි තැනකදී අපි ගන්න මේ පණ ඇද්දට එහෙම හුස්ම එන්නේ නැහැ.
අනිත් වෙලාවල හුස්ම ගන්න නැහැ කියමු. නැති වුණත් කිසිම ටෙන්ෂන් එකක් නැතුව හුස්ම ගන්න පිළි. දෙකට යන තැනකට හොඳට යනවා.
කරන වෛද්‍යරයාට තියෙන ලොකු වගකීමක් සහ බයක් ඒකේ තමයි නිර්වින්දනය කළ රෝගියාට නැවත සිහියෙන් නැති වෙයි කියන එක. එනිසා ඇත්තට මේ නිර්වින්දනය කරන වෛද්‍යරයා ඉන්නේ ලොකු බයකින්. ඒ ලොකු වගකීමක් ආතතියකින් ඉන්නේ. තාත්තාගේ වෛද්‍යරයෙක් කියන අපස්ම ගන්න බැරි නම් කමක් නැහැ. කොහොමද? එහෙම කියයි.
ඉලංගරේ ලොකුට ෆයිට් කරන්න ඕනේ නැහැ කියලා තේරුම් ගන්න.
ඒ මේ හුස්ම ගැනීම සඳහාවත් ෆයිට් කරන්න ඕනේ නැහැ කියන අවබෝධය තියෙනවා නම් ඊට මෙහා බොහෝ ෆයිට්ස්ත් අතරින් පුළුවන්. ඒකයි වටින්නේ. හුස්ම කියන්නේ නැතුවම බැරි දෙයක් නේ. අනිත් ඒවා මොනවා නැති වුණත් හුස්ම තියෙන්න ඕනේ. නමුත් ඒ සඳහාවත් ෆයිට් නොකරනවා නම් කවුරු හරි ඉතින් අනිත් දේවල් වලට මොනවටද ෆයිට් කරන්නේ? ඒ ජීවිතේ පුදුම සාමයක්.
ඒක. ඒලා සිහියෙන් යමක් කරන්නේ නැහැ.
භාවනාව උදව් කරගන්න පුළුවන් පුරුදු අත්හරින්න. භාවනා කළා කියාම පුරුදු අත්හරින්නේ නැහැ. භාවනාවෙන් හැකියාව ලැබෙනවා පුරුදු අත්හැර ඒ මොහොතේ හිත, ඒ මොහොතේ කළ යුතු දේ ඒ මොහොතේ දැනගෙන කරන්න. දැන් පුරුද්දට යමක් කරන විට මේ මොහොතේ කලීත්තේ මොකද්ද, මේ මොහොත මොකද්ද, මේ අවස්ථාව මොකද්ද, කිසි දෙයක් දන්නේ නැහැ නේ. පුරුද්දට අනුව කරනවා. ඒ පුරුද්දට අනුව වැඩ කරන්නේ අතීතේ. දැන් පුරුද්දක්ම අතීතේ කොටසක්. අතීතයේ තීරණය කරන්නේ වර්තමානයේ කලීත්තේ කුමක්ද කියලා. අතීතේ දන්නේ නැහැ වර්තමානයේ කුමක්ද කියලා. මේ භාවනාවෙන් මේ වර්තමානයේ මේ මොහොතේ ඉන්න පුළුවන්කම ලැබෙනවා. ඒතර මේ හැකියාව ප්‍රයෝජනෙට ගන්නට ඕනේ. ගත්තේ නැත්නම් භාවනා කරා කියා පුරුදු කැඩෙන්නේ නැහැ. හැබැයි පුරුදු කඩන්නට තරම් හැකියාවක් භාවනාවෙන් ලැබෙනවා. මේ හැකියාව ප්‍රයෝජනෙට අරගෙන වෙනතනම් මම මේ විදිහටයි මේ අවස්ථාවේ වැඩ කරන්නේ. ඒ කිරීම නිසා මෙහෙම හානි වෙලා තියෙනවා, මේවා විපාක වෙල ලැබිලා තියෙනවා. එනිසා ඒ පුරුද්දට අනුව මම මේ මොහොතේ එයා වැඩ කරන්නේ නැහැ. ඒ වෙනුවට කුමක්ද කළ හැකි හොඳම දේ, ප්‍රඥාවන්තම දේ කියන්න තීරණය කරන හොයලා බලන අලුත් විදිහකට වැඩ කරන්න පුළුවන්. පුළුවන් මිසක් කෙරෙන්නේ නැහැ කරන්නට ඕනේ. භාවනාව ජීවිතයක්, භාවනාව ජීවිතයක් වෙනස් කරන්නේ නැහැ. භාවනාව නිසා අපට පුළුවන්කම ලැබෙන අපේ ජීවිතය වෙනස් කරගන්න. භාවනාවේ විවිධ හැකියාවන්, විවිධ ප්‍රයෝජන, විවිධ ආනිසංස ප්‍රතිඵල ගැන අත්දැකීමෙන්ම වැටහීමක් ලැබෙන්න ඇති අද දවසෙත්. එමෙන්න මේ දින කීපෙහි නේවාසිකව ඒ භාවනා නියෝගීව සිටීමිනුත්. එක් පැත්තකින් භාවනාව කෝකටත් තෛලයක් කියන්න පුළුවන්. හැබැයි එය අප ප්‍රයෝජනෙට ගත්තොත් පමණයි. දැන් භාවනාව කොහේ හරි තිබිලා එය ඇවිත් අපට උදව් කරන්නේ, උපකාර කරන්නේ, සනීප කරන්නේ නැහැ. ඒ බෙහෙත අප පානය කළ යුතුයි. ඒ වෛද්‍ය උපදේශ අනුව අප කටයුතු කළ යුතුය. ඒ කටයුතු කරනවා නම් වැටෙනවා භාවනාවට ගහන්න වෙන බෙහෙතක් නැහැ. ඒ බෙහෙත නිශ්චිත මේ බෙහෙත් ශාලාවලම තියෙන බෙහෙතක් නොවේ. භාවනා මධ්‍යස්ථාන, ආරාම, ආරණ්‍ය, සෙනසුන් එහෙම තැන්වලම තියෙන බෙහෙතකට නොවේ භාවනාව කියන්නේ. එය අද්බෙහෙතක්. ඕනෑම කෙනෙකුට හදාගෙන ගත හැකි බෙහෙතක් භාවනාව. කවුරුවත් හදලා දෙන බෙහෙතකට නොවේ භාවනාව කියන්නේ. තමන් විසින් තමන්ගේ ලෙඩේ හඳුනාගෙන හදා ගන්නා බෙහෙතකට. ලෙඩේ කුමක්ද, ප්‍රශ්නේ කුමක්ද හොයාගන්න ඒ වෙලාවේ, ඒ ප්‍රශ්නේ ඇති වුණේ මොන හේතුව නිසාද, මේ දුක විඳින්නේ මොන හේතුව නිසාද, ඒ හේතු නැති කරන්න කුමක්ද කළ යුත්තේ, මොකද්ද දෙන්න ඕනි බෙහෙත. තමන්ම බෙහෙතක් හොයාගන්න. ඊළඟට හොයාගත්ත බෙහෙත තමන් ගන්න විශ්වාසයෙන්, ශ්‍රද්ධාවෙන්. තර බෙහෙත ගන්න ශ්‍රද්ධාවක් අවශ්‍යයි, විශ්වාසයක්. බෙහෙත ගත්තාම, හරි බෙහෙත ගත්තාම හරි හේතු හොයාගෙන තේරෙනවා ලෙඩේ සනීප වෙන බව, අපහසුතා අඩු වෙන බව. එවිට අර විශ්වාසය පදනම් සහිත, හේතු සාධක සහිත පිළිගැනීමක් බවට පත් වෙනවා. සත්‍යයක් බවට, විශ්වාසයේ සත්‍යයක් බවට පත් වෙනවා. ඊට වඩා වඩා මේ බෙහෙතම ගන්න පෙළඹෙනවා. එක වතාවක් මේ බෙහෙතින් සනීප වුණාම මේ බෙහෙත ගැන තිබ්බනම් සැක ඒ සැකත් නැහැ. දැන් 100%ක් විශ්වාසයි. කවුරු මොන තර්ක දැම්ම තමන්ටම තමන්ව සුවපත් කරගන්න පුළුවන්. වෙන කාටවත් බෑ. නම් අපට පුළුවන් අපව සුවපත් කරගන්න. තමන්මයි රෝගියා, තමන්මයි වෛද්‍යවරයා, තමන්මයි බෙහෙතත්, තමන්මයි නිරෝගීකමත්. මේ හතරම තමන්. ලෙඩා තමන්, වෛද්‍යවරයා තමන්මයි, ඖෂධයක් තමන්, නිරෝගීකමත් තමන්. එම නිසා ඕනෑම තැනක මේ බෙහෙත තිබෙනවා. ඕනෑම තැනක මේ බෙහෙත හොයාගන්න පුළුවන්. ඕනෑම තැනකදී මේ බෙහෙත ගන්නත් පුළුවන්, සනීප වෙන්නත් පුළුවන්. ඕනෑම තැනක ලෙඩ වෙන්නත් පුළුවන්. ලෙඩේට හේතු හොයාගන්නත් පුළුවන්, බෙහෙත් ගන්නත් පුළුවන්, සනීප වෙන්නත් පුළුවන්. නිශ්චිත තැනක් නැහැ. අහවල් තැනදී විතරයි සනීප වෙන්නේ, අහවල් තැන විතරයි බෙහෙත් තියෙන්නේ, අහවල් තැන විතරයි වෛද්‍යවරු ඉන්නේ. ඒ නිසා එතනදී තමයි ලෙඩ වෙනවා නම් ලෙඩ වෙන්න ඕනි කියලා එහෙම තැන් නැහැ. මේ පෘථිවියේ සමෝච්ච රේඛා දේශාන් සාක්ෂාන් හැඳලා එහෙම මෙන්න මෙතන තමයි. එහෙම නැ, ඕනෑම තැනක මේ විශ්වයේ මේ බෙහෙත වළංගුයි, සජීවි. සබය වෙන්න එපා. තැන් මත සහ පුද්ගලයන් මත යැපෙන්නත් එපා. ස්වාධීන වෙන්න. ආත්ම විශ්වාසයේ තමා වටිනාම විශ්වාසය. වෙන මොනවා විශ්වාස කරත් ආත්ම විශ්වාසය නැත්තම් වැඩක් නැහැ. කවුරු විශ්වාස කරත්, මොන දේ විශ්වාස කරත්, තමන්ට තමන් ගැන විශ්වාසයක් නැත්තම් වැඩක් නැහැ. මේ සාත් විශ්වාසය ඇති කරගන්න හේතු සාධක සහිතව මට පුළුවනි මාව සනීප කරගන්න. මට පුළුවනි මගේ ප්‍රශ්න විසඳගන්න. ඒක දැම්බැරි වෙන්න පුළුවන්. නමුත් මේ ක්‍රමවේදය පාවිච්චි කළොත් පුළුවන්. හේතුවක් තියෙනවා. හේතු හොයාගන්න. ඒ හේතුවත් මමමයි හොයාගන්න. තව කෙනෙක්ගෙන් උදව්වක් ගන්න පුළුවන්. නම් තව කෙනෙකුට බෑ ඒ හේතුව පෙන්වා දෙන්න. ඒ අප ස්වාගතීතු අප තුලින්ම. බේත හොයාගන්නවා. ඒ බේත ගන්නවා. නිරෝගී වෙනවා. නිරෝගීකමක් තමා තුලින්මයි. මේ සංක්ෂිප්ත කාරණේ මේක බොහොම කෙටියෙන්නේ දැන් අවසානයේ කිව්වේ මේ හරය මේ පණිවිඩය තේරුම් ගත්තොත් හොඳටම ඇති හොඳටම ඇති ආයි ජීවිතේටම ධර්මදේශනයක් නොඇසුවත් භාවනා වැඩසටහනකට සහභාගි නොවුණත් ධර්ම සාකච්ඡාවකට එකතු නොවුණත් පාඩුවක් නැහැ අඩුවකුත් නැහැ නිසා නැවත එන්න අවශ්‍යත් නැහැ. එතනින් අප මේ වාසික දින හතරේ වැඩසටහනයි පොය වැඩසටහනයි සමාප්ත කරමු. බොහෝ මතකයන් ශේෂ වී ඇති. කල භාවනා ඇසූ දහම් දුන් උපදෙස් සංගත අත්දැකීම් පිළිබඳව සමහර විට දැනෙන්නේ ඇති දින හතරකට කලින් පැමිණි කෙනා නොවේ දැන් මේ පිටත්ව යන්න සූදානම්ව සිටින්නේ භාවනාවේ මේ අවසානය නොවේ අලුත් ආරම්භයක් අලුත් ආරම්භමක් ඒ ගැන සතුටු වෙමින් අපේ ගමන අප යා යුතුයි කියන යනවා කියන අදිෂ්ඨානයේ මේ මොහොතෙහි සිහිපත් කරගමු මේ පොදා වැඩසටහනට දානමය අනුග්‍රහය දැක් වූ කල්‍යාණ මිත්‍රයන් ඊයේ සවසත් අද උදෑසන දානෙන් කවදත් අනුග්‍රහය දක්වන කල්‍යාණ මිත්‍ර බණ්ඩාරනායක මහත්මයා එවන්දු අනුග්‍රහයන් ලබන්නට තරම් හැම දෙනාම වාසනාවන්තයි. ඒ ආහාරයට එහා ගිය හිතවත්කම සේවයක් කරුණාවක් මේ හැම දිනාටම ලැබෙනවා ඒ දානියත් සමගම එයයි වටින්නේ ඒට මිලක් නැහැ භෞතික කෑම බීමට මිලක් තිබෙනවා නමුත් ඒ ආධ්‍යාත්මික සෙනෙහසට හිතවත්කමට කරුණාවට මිලක් නියම කරන්න බෑ. ඒතර මේ දානයත් එක්ක අපට ඒ ආහාර භෞතික ආහාර ලැබෙනවා. ඒවට අමතරව ඊට වඩා ආධ්‍යාත්මික දේවල් ලැබෙනවා. ඉතින් ඒ ගැන අප හෘදයාංගමව කෘතවේදී වෙමු. ඒ වගේම දහවල් දානයේ පිරිනැමු පින්නතුන්ට අපගේ මෙම ආධ්‍යාත්මික ගමනට ඒ දැක් වූ අනුග්‍රහය දෙවිවින්ම අගය කළ යුතුයි. හිතක් හදාගන්න, හිතක් නිවාගන්න, ජීවිතයක් ජයගන්නට දැක් වූ අනුග්‍රහයක්. මේ සතුට ඒ අනුග්‍රහය දැක් වූ කල්‍යාණ මිත්‍ර බණ්ඩාරනායක මහත්මයාත් අනිකුත් තේ පින්නතුන් හැමදෙනා සමගමත් සමසිතින් මෙත්සිතින් කෘතවේදීව බෙදාගමු. ඒ හැමදෙනාටමත් ඔබ අප හැමදෙනාටමත් නොනවත්වා නොකඩවා සම්පූර්ණයෙන්ම ආධ්‍යාත්මික පූර්ණ සුවපත් භාවයේ ලැබෙන තුරු මේ ධර්ම මාර්ගයේහි ගමන් කරන්නට අවශ්‍ය වීරිය, උත්සාහය, අතිෂ්ඨානය, විවේකය, කායික මානසික නිරෝගී බව සහ කල්යාණ මිත්‍රාශ්‍රය මේ සියලු පුණ්‍ය කර්ම වලින් සහ කුසල් වලින් ලැබේවා ඔබ අප හැම දිනාටම සිතක් ශාන්තියක් යහපතක්ම වේවා. තෙරුවන් සරණයි.